வணக்கம். ஐ பவன் பிரசன்டேஷன் ஆஃப் பேப்பர்ஸ் பை த ஸ்பீக்கர். ஐ பிரசன்ட் த ஃபோர்த் இன்ஸ்டால்மெண்ட் பார்ட்ஸ் 9 ஆஃப் த ரிப்போர்ட் ஆஃப் த ஆடிட்டர் ஜெனரல் போத் த ஃபைனான்சியல் இயர் 2017. ஃபர்ஸ்ட் இன்ஸ்டால்மெண்ட் பார்ட்ஸ் 9, 10, 11, 12, 13, 14, 15 அண்ட் 16. செகண்ட் இன்ஸ்டால்மெண்ட் பார்ட்ஸ் 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 அண்ட் 15. தேர்ட் இன்ஸ்டால்மெண்ட் பார்ட்ஸ் 3, 4, 5 அண்ட் 6. ஃபோர்த் இன்ஸ்டால்மெண்ட் பார்ட்ஸ் 1 அண்ட் 2. ஃபிஃப்த் இன்ஸ்டால்மெண்ட் பார்ட்ஸ் 3 அண்ட் 4. சிக்ஸ் இன்ஸ்டால்மெண்ட் பார்ட்ஸ் 2, 3, 4, 5, 6, 7 அண்ட் 8. அண்ட் 9th installment parts 2, 3, 4, and 5 of the report of the Auditor General for the financial year 2018, and 10th installment part 13 of the report of the Auditor General for the financial year 2019. In terms of the article 1546 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka. Honorable Leader of the House.
Ikhi Vartha Mundrini Kalvitaya Yojana Karmi.
Thank you. Presentation of paper. Honorable Prime Minister and Minister of Finance, Economy and Policy Development.
Vidya Samasi Asupai Anka Atli Saradharanaha. அங்க விசியாட தாரண பணத் பங்கின் சான்சோதி எக்தாஸ் தமசி ஹட்டனமே அங்க எக்க தாரண ஆனேன ஆப்பனன ஆன பணத்தே ஹத்தர துர சா தாத்தர வகாந்தி சங்கம் கேவிட்டு எக்கி பணத்தே விசி விச வகாந்தி அட்டதே முதல் ஆர்த்திக சா பிரதிபத்தி சங்வரதர் அமாத்தியார் விசி சாதன ரதுவ 2019 டிசம்பர் 6 தினாய்தி அங்க விசியக்காய் பணஸ்தேக் ஏலையிராக் ஹட்டதுன் தாரண அதிவிசேஷ கெசத் பத்திரே பலக்கனலாத நியோக 2005 தாரண எகத்து கொலாகே மத பது சன்சோதன பணத்த மகிங் சன்சோதி கர்ணராத 2002 அங்க 14 தாரண எகத்து கொலாகே மத பது பணத்தே தெக்க அயன்ன வகந்தி அட்டதே எகத்து கொலாகே மத பது சம்பந்தே முதல் ஆர்த்திக சா பிரதிபத்தி சங்வர்தன அமாத்தியர் விசிங் பணவன லதுவ 2019 நவம்பர் 29 தினத்தி அங்க 21 51 ஏலைராக் 52 தாரண அதிவிசேஷ கெசட் பாத்திரை பலக்கரலாத நியமே சக 2005 அங்க 6 தாரண எகத்து கொலாகே மத பது சன்சோதன பணத்த மகின் சன்சோதன கரலாத 2002 அங்க 14 தாரண எகத்து கொல அகே மத பது பணத்தே தெக்க அயன்ன வகந்தி அட்டத்தை எகத்து கொல அகே மத பது சம்பந்தி முதல் ஆர்த்திக சா பிரதிபத்தி சங்வர்தன அமாத்தியர் விசிங் பணவன லதுவ 2019 டிசம்பர் 6 தினத்தி அங்க 51 ஏலைராக் 60 தாரண அதிவிசேஷ கெசட் பாத்திரை பலக்கரலாத நியமே பரிதி மம இதிரிபாத் கரமி எம நியோக சா நியமயன் ராஜ்ய முதல் பிரதிபந்த காரக சபாவித எமுக்கல யுத்தியாய் மம யோஜனா கரமி.
ஹொனரபிள் மினிஸ்டர் ஆஃப் ரோட்ஸ் அண்ட் ஹைவேஸ்.
திதாஸ் தாட்ட துங்கனி மாசே எக்வன தினசிட்ட 2018 தகவனி மாசி 26 தாக்வா காலையிட்ட அதால பொது வியாபார பிரிபந்த காரக சபா விசிங் 2019 தகவனி மாச 23 தின பார்லிமெண்ட்டு வைத்து எதிர்பார்த்த கிறது அட்டவணி பார்லிமெண்ட்டு தெவனி சபா வாரி தெவனி வார்த்தை ஸ்ரீலங்கா வர அதிகாரி சம்பன் சதான் கருணு பிரிபந்த பார்லிமெண்ட்டு ஸ்தாவர நியோக 120 பிரகாரவ நிரீட்சண சா கனு லபு கிரியாமார்க்க பிரிபந்த வார்த்தாவ மம எதிர்பார்த்த கிருமி எம வார்த்தா பொது வியாபார பிரிபந்த காரக சபாவித இமுக்கல யுட்டியாய் மம யோஜனா கரமி.
ஹொனரபிள் மினிஸ்டர் ஆஃப் விமன் அண்ட் சைல் அபயாஸ்.
2018 வர்ஷ சதா பிராத்மிக கர்மாந்த சா சமாஜ சவிபலகன்னி மம அத்தியான்சி காரிய சாதன வார்த்தாவ மம இதிரிபாத் கரமி. எம வார்த்தாவ சௌக்கியா மாணவ சுப சாதனை சமாஜ சவிபலகன்னிம பிரிபந்த ஆன்சிக அதீஷன காரக சபாவ வேத இமுக்கல யுட்டியாய் யோஜனா கரண.
கொஷன் அண்டர் த ஸ்டாண்டிங் ஆர்டர் 272 of the Parliament, Honorable Operational Leader Sajith Premdas.
ගරු කාරක සභා සභාපතිතුමනි, වර්තමාන රජයේ බලයට පත් වී මේ දක්වා ගත වී ඇති කාලය තුලදී රජයක් ලෙස මේ තරම් පිරිහීමකට පත් වීම හේතුවෙන් මේ රජයේ වෙනුවෙන් ඡන්දය ලබා දුන් විශාල පිරිසක් මහත් වික්ෂිප්ත භාවයටත් ඇති කලකිරීමටත් පත් වී ඇති බව සමාජයේ විවිධ කතා බහ මගින් දැනගන්නට ලැබී තිබෙනවා. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු ඉටුකිරීම පසෙකලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කරමින් පසුගිය රජයේ සමයේ ලබා දුන් රැකියා විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමෙන් සහ එම රැකියාලාභීන් රැකියාවලින් දොට්ට දැමීමෙන් දේශපාලන පලිගැනීම් ආරම්භ කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිසි පරිදි බඳවාගත් 167ක් දැනටමත් සේවෙන් නිරපා ඇත. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම සහ ඔනුරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය හරහා නිසි ක්‍රියා පටිපාටියට අනුව බඳවාගත් ව්‍යාපෘති සහකාර තනතුරේ සේවකීන් 680කට වැඩි ප්‍රමාණයක් දැනටමත් පාරට ඇද දමා ඇත. තවද අධ්‍යාපන අමාත්‍යංශය හරහා බඳවාගත් පාසල් සෞඛ්‍ය සහකාර සේවකීන් 100කට වැඩි ප්‍රමාණයක් පාරට ඇද දමා ඇත. පුරාවිද්‍යා කම්කරුවන් 1500කට වැඩි ප්‍රමාණයක සේවකින්ගේ රැකියා අහිමි කර ඇත. නිවාස සංවර්ධන අධිකාරියට බඳවාගත් 2500කට වැඩි පිරිසක් සේවෙන් නිරපා ඇත. ලංකා ගමනාගමන මණ්ඩලයේ විධිමත් ක්‍රමවේදයක් හරහා උසස් වීම් ලබා දුන් 1500කට වැඩි පිරිසකගේ සියලුම උසස් වීම් අත්හිටුවා නැවත පෙර තනතුරට පත් කර ඇත. 2017 මාර්තු මාසයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා බඳවාගත් ශේෂ්ත්‍ර මදුරු මර්ධන සහායකවරුන් 1100කට වැඩි පිරිසකගේ සේවය 2020 මාර්තු මාසයෙන් පසු අත්හිටුවනු බවට දන්වා ඇත. මීට අමතරව අපගේ වෘත්තීය සමිති වන ජාතික සේවක සංගමය, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය, ජාතික වතුකම්කරු සංගමය සහ ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකින්ට මේ වන විටත් බොහෝ ආයතනවල දේශපාලන පලිගැනීම් සිදු කරමින් සේවෙන් නිරපා හරිමින් විවිධ අඩන්තේට්ටන් කරමින් කිසිදා නොවිරු ආකාරයෙන් දේශපාලන පලිගැනීම් සිදු කරමින් පවතී. අප ආණ්ඩුව ලෙස 2015දී පත් වූ පසු කිසිම දේශපාලන පලිගැනීමක් සිදු නොකළ අතර සියලු රජයේ සේවකින්ගේ සේවක සුරක්ෂිත භාවය ආරක්ෂා කරන ලදී. ඉහත ආකාරයේ දහස් ගණනින් සේවකින් පාරට ඇද දමමින් සිදු කරනු ලබන සේවක මර්ධනය රජයේ විසින් නවත්වන්නේද යන්නත් ඉතාමත් අසාධාරණ අයුරින් දැනටමත් සේවය අත්හිට වූ සියලු දෙනාටම නැවත රැකියා ලබා දෙන්නේද යන්නත් එසේම මේ සියලු දෙනා නැවත සේවය පිහිටුවන්නේ කවදාද යන්නත් මේ රජයෙන් විමසා සිටිමි. ගරු සභාපතිතුමනි, අපි අහලා තිබෙනවා ලක්ෂයකට රැකී රක්ෂා ලබා දීමේ වැඩසටහන මේ රජය ජනවාරි මාසයේ ආරම්භ කරනවායි කියලා. මම
විශේෂ
අරු කාරක සභා සභාපතිතුමනි, විශේෂ විපක්ෂ නායකවරයාට තමන් ලියාගෙන ආපු ප්‍රකාශ කියවන්න මිසක් ඉන් පස්සේ කතා පවත්වන්න අවස්ථාවක් වරප්‍රසාද වල නැහැ. ඒ නිසා නැති අවස්ථාව දෙන්න එපා.
මම අපේ උගත් ගරු ඇමතිතුමාට කියන්න කැමති භාෂණයේ නිදහස තවමත් තිබෙනවා. විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති සභාපතිතුමාට ලක්ෂයක් රැකියා ලබා දෙනවා නම් ජනවාරි මාසේ ලක්ෂයක් දොට්ට දමලද මේ ලක්ෂේ ලබා දෙන්න කියලා මම අහන්නට කැමතියි. ඒ වගේම මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියටයි අප පමණක් නෙමෙයි මුළු රටම දකින. මතක් කරන්න කැමති ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපක්ෂති ප්‍රකාශයේ සඳහන් වෙනවා සියලු තරුණ දූපුතුන් හට
ගෞරවණීය
තමන්ගේ දක්ෂතාවයන් උපරිම ඵල නෙලා ගන්නට හැකිවන රැකියාවක්
නෝ ඩිබේට් ඔන්ටබල් ඔෆිෂල්
මම රටට ලබා දුන්නු ප්‍රතිඥාව. ඉතින් මම කරුණාවෙන් ඉල්ලීම්
පොයින්ට් ඔෆ් ඕඩර්. නියෝජ කාර්ක සභාව සභාපතිතුමනි 27-2 අටදී තමයි විපක්ෂ නායකතුමා ඉදිරිපත් කළා තියෙන්නේ. 27-4 මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මේක විවාදයට ගන්න බෑ. මේ කියවන්න විතරයි පුළුවන්. කතා කරන්න බෑ ක්ලිප් එක ඇරෙන්න. ඒක ඇරෙන්න මේ කතා කරන්නේ.
ඔන්ටබල් ලීඩර් ඔෆ් ද ඔපොසිෂන් ෆිනිෂ්.
ලිඛිතව තියෙන එක විතරයි ඔබතුමාට මම කියනවා ගෞරවයෙන්.
ඔන්ටබල් ලීඩර් ඔෆ් ද හවුස්.
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු.
ඔන්ටබල් ලීඩර් ඔෆ් ද හවුස්.
මයික්‍රොෆෝනේ පාලනය කිරීමත් අද
මෙතන
වෙලා තියෙනවා.
මෙකෝන්.
සම්ප්‍රදායක් හැටියට විපක්ෂ නායකතුමාගේ මයික්‍රොෆෝනයත් මම හිතන්නේ පක්ෂ බෙදෙන් තොරව ඒක ක්‍රියා විරහිත කරේ නැහැ.
මේ කන්ටිනියු කරන්න බෑ.
එතන කවුරු රාජ්‍ය පාර්ශවයේ හිටියත් මම හිතන්නේ චමල් රාජපක්ෂ මැතිතුමත් එකඟ වෙයි. මම හිතන්නේ පොඩ්ඩක් දැනුම් දුන්නොත් හොඳයි මේ සම්ප්‍රදාය පොඩ්ඩක් අනුගමනය කරන්නයි කියලා. ඉතින් මම ඉල්ලීමක් කරන්න.
Thank you.
කරුණාකර
කොවිෂන් ෆිනිෂ් නෝ. Thank you.
රැකියාවලින් දොට්ට දමපු සීලමු දෙනා වෙනුවෙන් නැවතත් වරක් ඒ රැකියා ටික ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා මේ අවස්ථාවේ බොහොම
ඕනෑකම්
ඉල්ලීමක් කරනවා.
Motion at the commencement of public business. Item number 1.
Garu Karaka Sabhapathumani 27-2 yatade vipaksha nayakathuma ahanlada karana sadharana toraturu mata idiripet kirima sidu navena gana karanawa pahadaliwa man kiyanta one e nisa sati dekak kallilanawa me toraturu pilibandawa pilithuru denna. නීති විරෝධී හා වැරදි පිළිවෙත් මත බලවා ගැනීම කරන ලද පිළිවෙත් උල්ලංඝනය කිරීම මත පත් කරන ලද අය ආදී අයගේ ප්‍රශ්නයක්ද කියලා අපි සොයලා බලලා ඒ අනුව මේගේ නිවැරදි තොරතුරු හා සංඛ්‍යා ලේඛන අපි ඉදිරිපත් කරනවා. අපි වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් යටපත් කරපු උරුමයක් අපේ කඳවුරට අගමැතිතුමා ඇතුළු කඳවුරට නැහැ කියන එකත් මම සදාහන් කරන්න ඕනේ. Give me 2 weeks I'll reply.
බර්ස පොයින්ට් අපෝඩ
නායකතුමා දෙන ලද රස්සා මම හිතන්නේ අවුරුදු 4
නෝ 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 පොයින්ට් අපෝඩ මොනෝ පොයින්ට් අපෝඩ motion at the commencement of public business item number 1 honorable leader of the house agree
අයියා.
Item number 2, Honorable Dr. Vijayadasa Rajapaksa.
Honorable Chairman, I present the Declaration of Assets and Liabilities Amendment Bill.
Motion be seconded.
Yes, sir, Mama. Second.
Honorable Venerable Athuraliya Ratanathera.
Garu Sabhaparitumani, Muslim Vivaha. විවාහ හා දික්කසාද ඉවත් කිරීමේ පනත් කෙටුම් පත අද දිනේදී මම ඉදිරිපත් කරමි. ගරු සභාපතිතුමනි විවාහ සාමාන්‍ය සංශෝධන කෙටුම් පත මම ඉදිරිපත් කරමි. ඒ හා සමගම මෙම මුස්ලිම් නීතිය ගෙනීම සඳහා විවිධ කාන්තාවන් හා කාති උසාවි වල ඇති වූ අසාධාරණයට
ලක්වන්නේ
සියලු තොරතුරු මා මේ අවස්ථාවේදී සභාගත කරමි. එමෙන්ම මාගේ සමාජ ජාලයේ
Honorable seconded who
මෙය පොදුවේ රටේ සියලු ජනතාවගේ නිදහස සාමය සඳහා ඉදිරිපත් කළ පනතක්. අන්තවාදීන් විසින් පෙස්සන් ඉදිරිපත් කළ මගේ සමාජ ජාල අඩවි සේරම අක්‍රිය කරලා තියෙනවා. ඒ ගැනත් මම මේ අවස්ථාවේදී මතක් කර
සිටිනවා. අයිතම් නම්බර් 4 honorable venerable Athuraliya Ratanathera.
විවාහ සාමාන්‍ය සංශෝධන පනත් කෙටුපත කරු සභාපතිතුමනි මම ඉදිරිපත් කරමි.
Motion be seconded. Item number 5, Honorable Dr. Tusila Vijayamani.
කරු කතානායකතුමනි විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
Motion be seconded.
මම ඒ ස්ථිර කරනවා.
Item number 6, on Dr. Tusila Vijayamani.
ගරු සභාපතිතුමනි විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
Second be.
ස්ථිර කරනවා.
Item number 7, Honorable Dr. Tusila Vijayamani.
ගරු සභාපතිතුමනි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
Adjournment of the House.
ස්ථිර කරනවා.
Seconded. Adjournment of the House, Honorable Leader of the House.
නියෝජිත කාර්යක සභාපතිතුමනි පාර්ලිමේන්තුව ජනවාරි 9 වෙනි දින පෙරවරු 10:00 දක්වා කල් සටහන්
තියෙනවා. Adjournment debate 2P continue. Honorable Kayanda Karunarathne.
අරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයේ දෙවන දිනේ ආරම්භයේදීම මිනිත්තු 5ක් පමණ කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. සභාපතිතුමනි පසුගිය ජනාධිපති වර්ණෙදී එක්සත් ජාතික පක්ෂ පෙරමුණ ඉදිරිපත් කරපු ප්‍රකාශයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර ප්‍රතිපත්ති ප්‍රකාශයත් සංසන්දනය කරපු අපේ රටේ ජනතාව 69 ලක්ෂයක් පමණ වර්තමාන ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබලා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ජයග්‍රහණය කෙරෙව්වා. ඒ අනුව තමුන්නාන්සේලාට රජයේ කාර්යභාරයක් අපට විපක්ෂයේ කාර්යභාරයක් දැන් ජනතාව පවරලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශයේත් එතුමා මේ උත්තරීතර සභාව අමතා කරපු ප්‍රකාශයේත් ආරම්භයේදීම ඉතා වැදගත් ප්‍රකාශයක් එතුමා විසින් සඳහන් කරා. ඒ තමයි ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න මම මගේ යුතුකම ඉටු කරන්නම් කියන ප්‍රකාශය. සභාපතිතුමනි අපි වගකිව යුතු විපක්ෂයක් විදියට ඉතිරි මාස දෙකේදීත් එම යුතුකම ඉටු කරන්න සූදානම් බව අපේ විරුද්ධ පක්ෂ නායකතුමා ඊයේ ප්‍රකාශ කළා. කොහොම වුණත් මේ මාස එකහමාර තුල ජීවන වියදම ඉහළ ගිය ආකාරය දෙස බලන විට රජයේ කෙරෙහි අසීමිත විශ්වාසය තබලා හිටපු මේ රටේ දුප්පත් ජනතාව වෙත ආණ්ඩුවේ යුතුකම ඉටු කිරීමේ ප්‍රමාදයක් තිබෙනවද කියලා අද අපට සැකයක් තිබෙනවා. නමුත් අපි සාධාරණ කාලයක් නොදී වගකීම් රහිතව විවේචනය කරන සූදානම් විපක්ෂයක් නෙමෙයි. දැන් අපේ විපක්ෂ නායකතුමා රජයට ස්වර්ණමය අවස්ථාවක් ලබා දෙමින් සහන අයවැය ගේන්න ජනතා සහන ලබා දීමට රජයට අවශ්‍ය කරන සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙන සූදානම් බව ප්‍රකාශ කරා. මේක විරුද්ධ පක්ෂයකින් ලේසියෙන් රජයකට ලැබෙන අවස්ථාවක් නෙමෙයි. දැන් සභාපතිතුමනි ජනතාව බලාගෙන ඉන්නවා රජය කොහොම ප්‍රතිචාරයක් මේකට දක්වයිද කියලා. ජනාධිපතිවරණේ දුන්න පොරොන්දු අවම වශයෙන්වත් ඉටු නොකර මහමැතිවරණයක් සඳහා ඒ පොරොන්දුම දෙනවද කියන එක මේ රටේ ජනතාව විමසිල්ලෙන් සිටින බව අපට පැහැදිලිව දකින්න තිබෙනවා. ගරු සභාපතිතුමනි දැන් ජනතාවට දුන්න පොරොන්දු අතර ඉතාමත්ම කඩිනමින් ඉටු කළ හැකි ජනතා අපේක්ෂා රැසක්ම තිබෙනවා. මිනිසු බලාගෙන ඉන්නවා කවදා මේක ලබා දෙයිද කියලා. දැන් අපි දින 100ක් ඇතුළත තෙල් මිල අඩු කරා, රජයේ සේවකින්ගේ වැටුප් වැඩි කරා, විවිධ පොරොන්දු ඉෂ්ට කළා තමයි මැතිවරණයට ගියේ. එනිසා ජනතාව බලාගෙන ඉන්නවා මේවා කොහොම ඉටු කරයිද කියලා. මම කියන්න කැමති රුපියල් 1000 වැටුපක් ගන්න ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්න වතුකම්කරුවා මහමැතිවරණයේදී ඡන්දය දෙන්න ඕන රුපියල් 1000 වැටුප ලබන කෙනෙක් විදියටයි කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වහාම නොමිලේ පොහොර ලබා දෙනවා කියූ පොරොන්දු වර කෙරෙහි විශ්වාසය තියලා ඡන්දය පළ කර ගොවි ජනතාවට මහමැතිවරණයේදී ඡන්දය පළ කර යුත්තේ
විනාඩි 2ක් තියෙනවා.
විනාඩි 3ක් දෙන්නම තව එක්කෙනෙක් මට දෙන්නකෝ වෙලාව. ඒ ගොවි ජනතාව මහමැතිවරණයේදී ඡන්දය පළ කළ යුත්තේ නොමිලේ පොහොර ලබපු ගොවියෙක් හැටියටයි කියලා අපි විශ්වාස කරනවා. ශුද්‍ර මුල්ලි නයන් නිදහස් වීමේ බලාපොරොත්තුවෙන් ජනාධිපතිවරණේ කතිරෙ ගහපු රුහණියෝ මහමැතිවරණේ කතිරෙ ගැසිය යුත්තේ ඒ නයන් නිදහස් වූ කෙනෙක් හැටියටයි කියලා අපි විශ්වාස කරනවා. එවැගේම සභාපතිතුමනි අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ පාසල් යන දරුවට පාසල් යන්න ඕන වෙන්නේ ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වුණු නොමිලේ දෙන බෑග් එක කරේ දාගෙන නොමිලේ දෙනවයි කියපු සපත්තු කුට්ටම පැනදගෙනයි කියලා ජනතාව හා දෙමව්පියෝ විශ්වාසය පළ කරලා තිබෙනවා. එවැගේම සභාපතිතුමනි පසුගිය නොවැම්බර් 16 වෙනිදා සමෘද්ධි සහනාධාරයට අමතරව නොමිලේ ලැබෙන වියලි ආහාර මල්ලක් බලාපොරොත්තුෙන් ඡන්දේ දීපු සූහසක් ජනතාව මේ මහමැතිවරණයේ වෙන විටවත් ඒක මිහිරිඟුවක් නොවේ කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. අපි ප්‍රාර්ථනා කරනවා වියලි ආහාර මල්ලවත් අඩුගානේ මහමැතිවරණ ඉස්සෙල්ලා ඒ ජනතාව අතර පත් කරලා ඒක මිහිරිඟුවක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සියල්ලම ඇත්ත වශයෙන්ම අයවැයකින් ඉදිරිපත් කරලා විපක්ෂයේ සහයෝගය අරගෙන මේක ජනතාවට ඉෂ්ට කරන්නට අද විපක්ෂයට පුළුවන්කම තිබෙනවා. මේවා ඉටු කරොත් සභාපතිතුමනි මේකේ වාසිය විපක්ෂයේ ඉන්න අපට නෙවෙයි ආණ්ඩුවේ ඉන්න තමුන්නාසයටයි කියන එක මම මතක් කරන්න ඕන. නමුත් අවාසනාවකට අපට තාමත් ජනතාවගේ පැත්තෙන් ඇහෙන්නේ ආණ්ඩුවක් බලාපොරොත්තු වෙතුව පත් කළා මාසයකමාරක් දෙකක් යනකොටත් ජනතාවගෙන් පැත්තෙන් ඇහෙන ලැබෙන්නේ සහන ගැන නෙවෙයි අසහන ගැනයි. හාල් මිල ගැන කතා කරන හැටි, ලුණු මිල ගැන කතා කරන හැටි, අල මිල වැඩි වෙච්ච හැටි, එළවලු මිල දරා ගන්න බැරි වෙච්ච හැටි, ජීවන බර උහුලන්න බැරි විදියට ආණ්ඩුවක් පත් වෙලා මාසයකමාරක් ඇතුළත ජනතාවගේ කරපිට පටවපු එකම ආණ්ඩුව හැටියටත් මහ ජනතාව කතා කරනවා. ඒ විතරක් නෙවෙයි සභාපතිතුමනි දවස් කීපයකට සැරයක් දේශපාලනඥයෙක් අත්අඩංගුවට ගන්න හැටි, ඒවා තමයි ජනතාවට බලන්න වෙලා තියෙන්නේ. සහන බලාපොරොත්තුෙන් හිටපු ජනතාවට මේවා තමයි අද දකින්න තිබෙන්නේ. එනිසා මම දීර්ඝ වෙලාවක් ගන්නෙ නැහැ. අද අපේ හැම කතිකයටම මිනිත්තු 5කට 4කට සීමා වෙන්න වෙලා තිබෙනවා. එනිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා සතුටින් ජීවත් විය හැකි පවුලක් ගැන කතා කරන්න පුළුවන් යුගයක් උදා කරන්න කියලා අපි රජයට මතක් කරනවා. සතුටින් ජීවත් වෙන්න පුළුවන් පවුලක් කියවම අර පහුගිය රජේවල් කාලේ වගේ එක පවුලක් දෙකක් ගැන නෙමෙයි මේ රටේ සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙනවා හැම පවුලකට මේ සතුට ගෙනත් දෙන්න සෞභාග්‍ය දැක්ම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරයි කියලා. එහෙනම් ඔබතුමා ලෑස්ති වෙන්නේ නවත්තන්න කියන්න. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩුව අපට බොහොම සුළු වෙලාවක් දුන්නේ දින දෙකකට සීමා කරා, වරු දෙකකට සීමා කරා මේ වැදගත් විවාදය. ඒ නිසා මෙවැනි කතික රාශියක් සිටිද්දී මට අවස්ථාවක් දීම ගැන ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ඔන්ඩරබල් ලීඩර් ඔෆ් ද හවුස්.
කරු නියෝජක කාරක සභාපතිතුමනි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, පාර්ලිමේන්තු විවෘතකරණය පවත්වපු සැසිවාරය අමතා කරන ලද විවාදය ගැන කතාව ප්‍රකාශනය සම්බන්ධව විරුද්ධ පක්ෂයේ ඉල්ලා සිටි විවාදය අපි ලබා දීලා තියෙනවා. විරුද්ධ පක්ෂයේ දින දෙකක් මේ සඳහා විවාදය ලබා දීමට අපි කටයුතු කරා. එමන් පළවෙනියෙන් සඳහන් කරන්නට ඕනේ විරුද්ධ පක්ෂයට ඒ වගකීමකින් කටයුතු කරන ලෙස අපි යළිත් මේ අවස්ථාවේදී ආයාචනය කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමති 69 ලක්ෂයක ජනවරමක් ලබා අපේ රටේ විධායක ජනපති හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් වුණේ අපේ රටේ ජාතික නිදහස ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සම්බුදු ශාසනය අනෙක් ආගම්වල නිදහස ආරක්ෂා කිරීමට ජනතා කේන්ද්‍රීය සංවර්ධන ක්‍රියාදාමයක ජයග්‍රහණය කරා රට ගෙන යාමට බව එතුමා විසින්ම පාර්ලිමේන්තු හමුවේ ප්‍රකාශ කරා. ඇයසේ කරන්නට සිද්ධ වුණේ ඔබ අපිට බාර දුන්නේ විරුද්ධ පක්ෂ නායකතුමා ඇතුළු විරුද්ධ පක්ෂයේ අද ඉඳගෙන ඉන්න මන්ත්‍රී කණ්ඩායම ආර්ථික වශයෙන් කඩා වැටුණු ආර්ථිකය 2.5ක ආර්ථික සංවර්ධන වේගයකට රට බංකොලොත් කරපු ආණ්ඩුව ඒවා ඇති වෙච්චි පීඩනය හැමුවේ ජනතා වරම ඔබ ගෙදර යවීමට සූදානම් වුණු බව සඳහන් කරන්නට ඕනේ. අපේ රටේ නිදහස තර්ජනාත්මකව කටයුතු කරන නොසලකා කටයුතු කරන පිළිවෙතින් විවත් වී නොමැදුණු මධ්‍යස්ථ මිත්‍ර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නම පරිච්ඡේදයක් විවෘත කළා තිබෙනවා. සෞභාග්‍ය දැක්ම තුලින් රටට ජනතාවට සංවර්ධනය ගෙන හැකි විශ්වාසනීය මාවත ආරම්භ කරලා තිබෙනවා. මම ඊටම ඕනෑකමින් මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමති ජනාධිපතිතුමාගේ ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව අපේ රටේ විධායකටත් අපේ රටේ ව්‍යවස්ථාදායකටත් අපේ රටේ අධිකරණයටත් කටයුතු කිරීමේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට කැප වී සිටින බව ප්‍රකාශ කරා. ඒ වගේම විරුද්ධ පක්ෂයටද ආරාධනය කර සිටියා ඒ අනුව කටයුතු කරන අනාගතයක් බවට පාර්ලිමේන්තුව පත් කරන්න කියලා වගකීමක් ඇති. බංකොලොත් භාවයෙන් තොර ප්‍රකාශයන් කරමින් හැසිරෙන්නේ නැතුව පාර්ලිමේන්තුවක් හැටියට පාර්ලිමේන්තුවත් රටේ ජනතාවත් විශ්වාසයේ දිනාගත හැකි ලෙස පාර්ලිමේන්තුව ගෙනීම සඳහා උත්සාහයට එතුමා ජනාධිපතිතුමා හැටියට මඟ පෙන්වන බව මේ ඉතාම වැදගත්. මොකද පසුගිය කාල පරිච්ඡේදයේ තුල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ආණ්ඩුව සමහර ගිවිසුම් අත්සන් කරා පාර්ලිමේන්තුව හංගලා, සමහර ගිවිසුම් අත්සන් කරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර මේ ඇති කරපු ගිවිසුම් නිසා අපේ රටේ ආර්ථික කඩාවැටීමකට පත් වුණා. තේ, රබර්, පොල් කර්මාන්ත තුනම කඩාවැටුණු බවට සියලු සංඛ්‍යා ලේඛන ඔප්පු කළා. ඒ විතරක් නෙමේ, ගමේ ජනතාවගේ ආර්ථිකේ විවිධ භෝග වගාවේ ආර්ථිකයන් ගම්මිස් කුරුදු සිට සෑම ශේස්ත්‍රයකටම කඩාවැටීම ආරම්භ කරා. ගෝඨාභය කඩාවැටීමට ආරම්භ කරා විතරක් නෙමෙයි, ජාවාරංකාරයන්ට අපේ රටේ පාරම්පරික උරුමයක්ව තිබුණු මේ ශේස්ත්‍ර විවෘත කරලා ඒ ජාවාරංකාරයන්ගේ කෙලිබිමක් බවට පත්කිරීමයි මේ භෝග වගාවෙන් ජීවත් වෙච්ච ගම් නියම් ගම් සිය ගණන් රටේ මේ බංකොලොත් භාවයට අද දැම්මේ. ඒවට වග කියන්නට ඕනේ. ඔබ ගෙදර යවා අලුත් ආණ්ඩුවක් පිහිටවීම සඳහා ජනාධිපතිතුමාට දී තියෙන වරම තව ඉදිරියට ගෙන යමින් පාර්ලිමේන්තු මහා මැතිවරණයකට ගමන් කිරීමේ අවස්ථාවට අපි ගමන් කරනවා. ඒ අතරතුර එක මගේ මිත්‍ර විපක්ෂ නායකතුමා දන්නවා, මගේ මිත්‍ර සංවිධායකතුමා දන්නවා, ඔබතුමාලගේ ආණ්ඩුවෙන් තමයි අතුරු සම්මත ගිණුමක් සම්මත කරලා මාස 4කට රජයකට වියදම් කරන්න පුළුවන් සීමා විතා පැහැදිලිව මේ පාර්ලිමේන්තුවෙන් පැනවුවේ. ඔබට ආයවැය ලේඛනයක් ගේන්න පුළුවන්කම තිබුණා, ඔබ ගෙනාවේ නැහැ. ඔබට ආයවැය ලේඛනයකට මූණ දෙන්න ආත්ම ශක්තියක් තිබුණේ නැහැ, වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. Vote and account limits all expenditure within the parameters of the vote and account. අද අපි ඒ තුල ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍ය කරු මහින්ද රාජපක්ෂ මහත්තුමා මේ කටයුතු එලෙස සහන දෙන්නට පුළුවන් ශේස්ත්‍රවලට ආරම්භ කරලා ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එක, ගෘහස්ථ භාණ්ඩ හා සේවා මත පනව ඇති ජාතික ගොඩනැගීමේ බද්ධ ඉවත් කිරීම. දෙක, භාණ්ඩ හා සේවා මත පනව ඇති 15%ක වැට් බද්ධ 2%ක ජාතික ගොඩනැගීමේ බද්ධ වෙනුවට 8% දක්වා බද්ධ අඩු කිරීම. රේග්වේදී අය කෙරෙන ජාතික ගොඩනැගීමේ බද්ධ, වරාය ගුවන් තොටුපළ සංවර්ධන බද්ධ සමග ඒකාබද්ධ කරන අතර අදාළ බදු අනුපාතය 10% දක්වා ගැනීම. ආර්ථික සේවා ගාස්තුව ඉවත් කිරීම. බැංකුවා මූලායතන මත පැනවෙන හරබද්ධ ඉවත් කිරීම. මේ ආකාරයෙන් කොටස් වෙළඳපොලේ මත පැන ප්‍රාග්ධන ලාභ බද්ධ ඉවත් කරා, සාධිපත්‍ය දේපොළ මත පැනවෙන වැට් බද්ධ ඉවත් කරා, උපයවෙන්ට ගෙවීමේ බද්ධ ඉවත් කරා, ලක්ෂයකට වැඩි අලුත් ආදායමක් බදුගේපු අයගේ අතට ලැබෙනවා. ඒ නිසා සහනයක් දුන්නේ නැහැ කියලා මිත්‍යා කතාවක් ප්‍රකාශ කිරීමේ මංකොලොත් ප්‍රතිපත්තියෙන් ඉවත් වෙලා යථාර්ථය පිළිගෙන ගොඩනගන අනාගත රටට ගොඩනැගීමේ ක්‍රියා මාර්ගයට ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාගේ ප්‍රකාශනය සමග කටයුතු කරන්න කියලා විරුද්ධ පක්ෂයේ කරු මන්ත්‍රීතුමාලට අපි තෝරන ඕනෑකමින් සඳහන් කරන්න ඕනේ. පොලි ආදායම් මත පනවන රඳවා ගැනීමේ බද්ධ ඉවත් කිරීම, ණය සේවා බදු අපි අයින් කරා, බැංකු කරණේ මේ ආදී වදු රාශියක් අපි ඉවත් කළා තිබෙනවා. ඒ වගේම ඉදිකිරීමේ කර්මාන්තයට අනිකුත් පනවා තිබුණු බදු ඇතුළු වෘත්තීය සේවාවන්ට මම සඳහන් කරන්න කැමතියි. මේ වෙනකොට විශාලතම බදු සහනයන් දීම නිසා ඔබ විසින් බංකොලොත්වාදයට හරවපු ඉදිකිරීමේ කර්මාන්තය අද ඇස්සරලා යළි ගොඩනගන්න පුළුවන් කියන විශ්වාසයේ වෘත්තීය ශේස්ත්‍රයට ලැබිලා තිබෙනවා. අපේ රටේ කර්මාන්ත සුළු කර්මාන්ත මධ්‍ය කර්මාන්ත ශේස්ත්‍රයට අලුතෙන් ඒ විශ්වාසය ලබා දිය හැකි බැංකුවලට පණවන ලද ඒ බදු හා නියෝගයන් මත ඉවත් කිරීමේ නියෝගය නිසා අලුතෙන් බැංකු සමග ගනුදෙනු කොට මේ කර්මාන්ත ශේස්ත්‍රය පටන් ගන්න පුළුවන්කම ඇති වී තිබෙනවා. මේ ඔබ විසින් කරන ලද හානිය ජාතික ආර්ථිකයට, ජාතික ආර්ථිකයට, ජාතික සම්පත්වලට, ජනතාවගේ ජීවිතයට, ජන ජීවිතයේ රඳා පවතින්නේ රැකියා මත, ආදායම් මාර්ග ගොඩනගන මත, නිෂ්පාදනය මත, ජාතික ආර්ථිකයේ වර්ධනය සිද්ධ වෙන්නේ එහෙමයි. ඒ සියල්ල විනාශ කරාම ගරු නියෝජක කාරක සභාපතිතුමනි ආර්ථිකයක් කඩාවැටෙනවා. බංකොලොත්වාදයට හැරුණු ඒ බංකොලොත්වාදී ආර්ථිකය තමයි ජනතාව ප්‍රතික්ෂේප කරේ. අපේ රටට අපි කියන්න කැමති ඒ විතරක් නෙමෙයි, ඔබ ඉදිරිපත් කරන ලද මේ වෙන විට ඔබ ඉදිරිපත් කරන ලද ඉතාම භයානක මර්ධනකාරී පනතක් වූ ප්‍රතිත්‍රස්ත පනත, ද කවුන්ටර් ටෙරරිසම් බිල්, there was protest all over from all quarters of society. The Buddhist priest, most eminent Cardinal Kure, Cardinal Malcolm Ranjit, other religious leaders, trade unions, students, members of parliament, political parties, civic organizations, the government did not care, gave a damn to their protest. We have withdrawn, His Excellency the President has withdrawn that bill, Honorable Chairman of Committees. මේ විදිහට තමයි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න පුළුවන්. කතාවට ප්‍රජාතන්ත්‍රවාදයත් ක්‍රියාවට මර්ධනකාරී ඒකාධිපතිත්වය තුළ නෙමෙයි. ගරු මන්ත්‍රීවරු, අතඩංගුවට ගන්න වෙලාව අපි මේ පාර්ලිමේන්තුවේ නැගුවා. කරු කතානායකතුමාගෙන් ඇහුවා, එදා ක්‍රියාත්මක වුණා නම්, සාධාරණ අයිතිය මත ක්‍රියාත්මක වුණා නම් මේ අද අධිකරණයට අපහසුමුණු තත්ත්වය, අධිකරණයේ විශ්වාසය කැඩෙන තත්ත්වයට තමුන්නාංශයාගේම කඳවුරේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීමෙන් පරිවර්තනය කරලා තිබෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය ඇති වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමලට පමණක් නොව දේශපාලන පලිගැනීම් මත අකණ්ඩව දේශපාලන වෛරය මත කටයුතු කරා. අගේ වම් පැත්තේ ඉන්න සභානායකතුමා, අපේ දකුණ පැත්තේ ඉන්නවා අපේ විමල් වීරන් සමන්තිතුමා, අලුත් ගමගේ මන්ත්‍රීතුමා, අපිට මේ වගේ ලේඛනයක් කියවන්නට පුළුවන් ඔබලාගේ පලිගැනීමට පත් කරා. ඒ දරුණු FCID ගැසට් නිවේදන අයින් කරන්න කියලා අපි ඉල්ලා සිටිය. අද ඒ හවුල්කාරයෝ සියලු දෙනා කටයුතු කර තිබෙන්නේ වැරදි කරුණු මත, සාධාරණ කරුණු මත නොවන බවත්, ඒවා මත පනවන ලද යම් යම් නීතිමය ක්‍රියාන්ද හැමයන් පදනම් කරගෙන තියෙන්නේ සම්පූර්ණ දේශපාලන පලිගැනීම මත කියන එක විරුද්ධ පක්ෂ නායකතුමාටත් අපි ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. ඒ නිසා දැන්වත් මේ මහජන තීන්දුව ඉදිරියේ අවබෝධ කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ජනතා තීන්දුව මත ලබා දී තිබෙන සංවර්ධනය සඳහා ගමන් මාර්ගය ශක්තිමත් කරන්නට අපි පාර්ලිමේන්තුවේ සෞභාග්‍ය දැක්මේ ක්‍රියාමාර්ගය ශක්තිමත් කරන්නට අපි සහයෝගය දැක්වීමයි ජනතාව ඔබ සියලු දෙනාටත් මේ අවස්ථාවේ සඳහන් කරන්නේ. ඒ නිසා ගරු කාරක සභාපතිතුමනි, ජනාධිපතිතුමා ප්‍රකාශ කර ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න. ඔබගේ හමුවේ ඔබ අසාර්ථක වුණා ඔබ ගෙනාපු සියලු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයන් හානිදායක පාරාලා වලල්ලක් ලෙස සියලු වැඩ කටයුතු රටේ පියවුල් බවට පත් කරා.
විනාඩි දෙකක් තියෙනවා.
I'll conclude, sir. ඒ වගේම අලුත් රැකී අවස්ථාවල් බලා සිටින ජනතාවට ඒ අලුත් රැකී අවස්ථාවල් ලබා දෙන්නට පියවර ගන්නමින් තිබෙනකොට ජනාධිපතිතුමා එය හෙලා දකින්නට කටයුතු කිරීමෙන් තරුණ පරම්පරාව, තරුණයන් ලක්ෂ ගණන්
එසේ අවමානයට පත් කරන්න එපයි කියලා අපි විරුද්ධ පක්ෂයට මතක් කරනවා. ඔබට ඒ ප්‍රශ්න විසඳන්න බැරිව ඔබ ගෙදර ගියේ. ඔබට ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන්කම තිබෙන්නේ විසඳුවේ නැහැ. අද ඒ ප්‍රශ්නේ එකින් එක වැඩසටහන කණුව විසඳන බවට මෙහි ප්‍රකාශ කර තිබෙන ප්‍රකාශනය අපි අගය කරමින් ජාත්‍යන්තර කීර්තිය යළි ඇති කිරීමේ විශ්වාසය අද රටට ඇවිල්ලා තිබෙනවා. ඒ විශ්වාසය මතයි ආයෝජකයන් රටට එන්නේ. ඒ විශ්වාසය මතයි ව්‍යාපාර ප්‍රජාව යළි සොසවන්නේ. මේ රටේ ආර්ථික පුනර්ජීවනයට ඒ ගමන සඳහා මැතිවරණ ප්‍රතිසංස්කරණයකට අපි ඉදිරියේ ගමන් කරනවා. මේ ඡන්ද ක්‍රමවල එක වෙන සක්මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය ඇති කරා. ඒ ඔබලා ඊට පස්සේ ඉස්සරහට ගෙනාවෙන්නේ නැහැ. ඒ ගැනීම වළක්වලා ඇති කරපු මේ අර්බුදකාරී තත්වයෙන් මිදෙන අනාගතය සඳහා ඡන්ද ක්‍රමයකටද අපි ඉදිරි කාලේ පිවිසෙනවා. ඒ නිසා මගේ කතාව මේ අවසන් කරමින් යලිත් වරක් අපේ රජයේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන රජයේ මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මනින් පවත්වලා අලුතෙන් ආයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නට පුළුවන් අවස්ථාවක් නෙමෙයි. මේකට කාරණේ කිව්වා අතුරු සම්මත ගිනුවක් ගෙනල්ලා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තියෙන ඉඩකඩ නවත්වා දැන් මේ තමුන්නාන්සලා පාර්ලිමේන්තුවක් අවුරුද්දකට පස්සේ විසිරුවන්න තිබුණු ඉඩකඩ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උදුරලා දැම්මා. පාගල දාලා දැන් කියනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ කාර්යතාවියට අපි මාර්තු මාසේ පිවිසෙන අවස්ථාවකට ගමන් කරන්න පුළුවන් වරම ජනාධිපතිතුමාට ලැබිලා තියෙනවා. ඒ අනුව එතුමා තීරණය කරගෙන ක්‍රියායි පියවර එතෙක් අපිට ගත හැකි සෑම සහනයක්ම ජනතාවගේ හැම කොට්ටාසයකම විශ්වාසයට දියුණුවට ආර්ථික පුනර්ජීවනයක් වෙනුවෙන් කටයුතු කරන බව සඳහන් කරමින් දේශපාලන පැළිගැනීමෙන් තොරව අපේ ආයතනවලට කටයුතු කරන්න පුළුවන් සහතිකය ජනාධිපතිතුමා ලබා දුනීම ගැන අපි මේ අවස්ථාවේ ස්තුතිවන්ත
වෙනවා. සම්බන්ධ
Thank you, Mr. Deputy Chairman. We are debating, sir, the policy statement enunciated by His Excellency the President to Parliament on the 3rd of this month. He outlines the program his government will follow. He has identified issues of importance. It must be accepted that they are action-oriented and result-oriented. Depending on its implementation, things good get substantially done. One must concede that people could benefit, youth could benefit. The emphasis laid on technological progress is important, and using fully and effectively Sri Lanka's strategic location in the Indian Ocean region, developing Sri Lanka into an export-oriented economic hub. With an export orientation to world countries, both in Asia and Europe, is vital to the country's economic resurrection. As everyone knows, the country is neck deep in debt, both domestically and internationally. Substantial debt was incurred in prosecuting a war for more than 25 years, a war which could definitely have been avoided if commitments made to border Tamil leaders were honoured. Our income is insufficient to service our debt. We are in the doldrums. We need massive investment, both domestic and foreign. There has to be massive investment and development with export-oriented production. All these things have been talked about in the past, but things have not happened. We have not been able to get our act together. We have been in conflict from shortly after independence. Government's commitments, both domestic and international, have not been kept. Governments have blamed each other, but the country and its people have not been salvaged. Do we, even as at present, command the trust and respect of the world, or for that matter, our own people? If we are to succeed in our efforts to bring about substantial changes and progress, the country needs to be seen in a different perspective. What has been the country's main ailment? Like many countries the world over, we are a multi-ethnic, multilingual, multi-religious, multicultural, pluralistic society. The Sinhala Buddhist people are in a majority. That is beyond dispute. That cannot be ignored. But that does not mean that everybody else living in this country is in a subordinate position. There are other people in this country who have their own civilization and traditions, and who have lived in this country at least as long as anybody else. I refer in particular to the indigenous Sri Lankan Tamil people who have historically inhabited the north and the east. I do not intend, in the course of this debate, to refer to historical data in proof of that fact. Our intention is not to confront anyone, but to cooperate with everyone in such a manner as to resolve the issues facing the country amicably. The constitution of a country is the primary and supreme law of the country. In many instances, in many countries which are pluralistic in character, constitutions have been framed on the basis of a consensus amongst the different peoples to accommodate such pluralism. Such accommodation of the united, distinct peoples with distinct identities, while preserving their distinct identities, have constituted a single nation within one country. The policy statement enunciated by the President envisages the adoption of a new constitution. No constitution has thus far been framed in this country on the basis of such national consensus. Efforts have been made since 1957. 1965 and thereafter to address the Tamil question. Post 1983, particularly post 1987, these efforts have become more intense. For the first time, the 13th Amendment to the Constitution, enacted in 1988, created provincial councils, emerged Northeast Provincial Council, with the sharing of power of governance. Within the framework of a united, undivided, indivisible Sri Lanka. Since the enactment of the 13th Amendment in 1988, various processes have taken place under different governments and different presidents to advance the constitutional framework for the sharing of the power of governance within a united, undivided, indivisible Sri Lanka. Substantial consensus has emerged under these processes. I will not, in the course of this debate, go into details, but only state that leaders such as Mr. H.W. Ali Bandaranaike, Mr. Dudley Sirenaike, Mr. J.R. Jayawardene, Mr. Ranasinghe Premadasa, Madam Chandrika Bandaranaike Kumarasinghe, Mr. Mahinda Rajapaksa, and the Raj government of Maithripala Sirisena and Ranil Wickremesinghe were involved in this process. And all these stalwart leaders, over 60 years, have made efforts aimed at resolving the national question, the Tamil question, in an acceptable way. It will be the duty of the present government, under the presidency of President Gotabaya Rajapaksa and the Prime Ministership of Mr. Mahinda Rajapaksa, to bring this process to an acceptable and satisfactory conclusion. Before I conclude, sir, on this point, I would only refer to certain positions enunciated by President Mahinda Rajapaksa, now Prime Minister Rajapaksa, during the time he was President of this country. There are many matters I can refer to, sir, but I'm not doing that now. But I think it's important to put on record what President Mahinda Rajapaksa had to say when he was President, for he is now the Prime Minister of this country and also the brother of the present President and the leader of the party to which both the President and the Prime Minister belong. President Mahinda Rajapaksa, sir, addressed the All Parties Representative Committee, APRC, and the Multi-Ethnic Experts Committee on 11th of July 2006. I will only quote the relevant parts. He said, and I quote, "The unity, territorial integrity and sovereignty of our country must be preserved. This cannot be open to bargain. Our approach has been widely endorsed by the international community, notably India and the co-chairs, who have clearly stated and ruled out any form of division of the country Our objective must be to develop a just settlement within an undivided Sri Lanka. He further said, and I quote, people in their own localities must take charge of their destiny and control their political, social, economic environment. Central decision making that allocates disproportionate resources has been an issue for a considerable time. In addition, it is axiomatic that devolution also needs to address issues relating to identity as well as security and socio-economic advancement without over-reliance on the center. In this regard, it is also important to address the question of regional minorities. He went on to further state, and I quote, any solution must be seen as one that stretches to the maximum possible devolution without sacrificing the sovereignty of the country. Given the background to the conflict, it therefore behoves on particularly the majority community to be proactive in arriving in striving for peace, and there must be a demonstration of a well-stretched hand of accommodation. I quote in particular this particular statement made by President Rajapaksa, sir, now Prime Minister Rajapaksa, on 11th July 2006, when he addressed the inaugural meeting of the APRC and the Experts Committee, Multi-Ethnic Experts Committee, because he enunciated the policy position of his party, his government, and I even say the present government in the course of his statement in regard to the nature of devolution, the quantity of devolution, the quantity of power sharing, identity needed to be addressed, security needed to be addressed, maximum possible devolution within the framework of a united, undivided, indivisible Sri Lanka. He fundamentally said that we remember this. All these efforts were aimed at resolving the national question, and it would be the duty of the President and the Prime Minister to complete this task. I make this quotation available to the House, sir, in order to facilitate the process. There have been commitments made to the international community, including India and the co-chairs. They need to be kept and implemented. The international community played a major role in the military defeat of the LTTE. India played a major role. There was a triumph from each country that strategized the military defeat of the LTTE. On the Sri Lankan side, there was Mr. Gotabaya Rajapaksa, the current president, then defense secretary, Mr. Basil Rajapaksa, an important minister, and Mr. Lalit Wirasuga, then presidential secretary. On the Indian side, there was Mr. M.K. Narayanan, then National Security Advisor of India, Mr. Shiv Shankar Menon, then Foreign Secretary, and India's Defence Secretary. LTTE was seen by both Sri Lanka and India as an impediment to a reasonable negotiated political solution. The military defeat of the LTTE was seen as a precursor to a reasonable political solution. Commitment was made to India and other members of the international community including the co-chairs, in regard to a political solution. The military defeat of the LTTE is also substantially attributable to the assistance that both India and the international community to achieve that objective. The said commitment need to be honoured. They cannot be reneged upon. If the commitment made to the international community are not implemented, these are all a matter of record. They cannot be disputed. It would mean that the international community was used to obtain the necessary assistance to defeat the LTTE militarily, and that the commitment made to the international community are now being reneged upon. This would not be good for anyone, certainly not for Sri Lanka, and could become a great disincentive for export-oriented foreign investment in Sri Lanka and all the economic development that is now being planned. The economic miracle that could happen in Sri Lanka under the policy statement of the President could just vanish if Sri Lanka wants to relish on the commitment made to the international community in regard to a reasonable political solution after the military defeat of the LTTE. Different peoples in the country, sir, define their political agendas based upon equality, justice, dignity and peace. There are such instances in several countries the world over, in Asia, in Africa, in Europe, in America, all over. It's a fundamental human right to be governed according to your will and consent, in accordance with the democratic decisions of the people. Democracy is the foundation of our system of governance. We are all strongly committed to the continuance of this commitment. The Tamil people of the North and East have, since 1956, for over 60 years, democratically determined very clearly their political aspirations within a united, undivided, indivisible Sri Lanka. The national question, the Tamil question, must be addressed on the basis of an acceptable national consensus within the framework of a united, undivided, indivisible Sri Lanka. So before I conclude, I would like to say, Honourable President Gotabaya Rajapaksa, we probably, for the first time, have a president who is not a politician. Prepare to speak the truth. And prepare to do the right thing. If he's making any errors, we need to advise him, but we need to correct him. We are prepared to work with him. The country is more important than anything else. The future of all the people in this country, whether they be Sinhalese, Tamils or Muslims, depends upon the survival and the progress of the country. Ever since the enactment of the 13th Amendment in 1988, the Tamil people have decided at every election held since 1988 that they will work for sharing of powers of governance within the framework of a united, undivided, indivisible Sri Lanka. And Mr. Gotabaya Rajapaksa, as President, will work towards the achievement of the objective, he can rest assured that he'll have the absolute support of our party. You can't deny the fact that it is the TNA that today represents the Tamil people. Mr. Gotabaya polled 9 million votes in the country. 85% of the Tamil people on our call voted against him. He couldn't capture their vote. You can't capture their vote with henchmen. You can't capture their vote with pseudists. You can only capture their vote with the support of people who understand the legitimate aspirations of the Tamil people. Their civilization, their traditions, their language, their culture, their dignity, their self-respect, these are fundamental. Therefore, we are prepared to work with you. Let's join together and bring peace to this country and bring prosperity to this country. Thank you, sir.
Thank you.